SBS live streams and podcasts are supported by advertising.
SBS is Australia's most trusted multilingual broadcaster. Our listeners are loyal, highly engaged, and have supported countless local businesses. We offer advertising packages for businesses of all sizes. Our experienced sales team will guide you through the process of owning a great campaign. Bring your own ad or have our production team make you something in one of our 68 languages. Start the conversation with your new audience today. Email sales@sbs.com.au.
ඔබරැඳී සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබඩවයට.
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග.
එහෙමනම් දැන් මේ අපි වෙලාව වෙන් කරගන්නේ පුරුදු ලෙසින්ම සඳුදා දවසේ ශ්‍රී ලංකාවේ දේශපාලනික තත්ත්වය පිළිබඳව කතා බහ කරන, අතුලන්ත තොරතුරු පිළිබඳව පුළුල්ව විග්‍රහ කරන සතියේ දේශපාලනික පුවත් විග්‍රහය ඔබ වෙත රැගෙන එන්න. ශ්‍රී ලංකාවේ සිට පුරුදු ලෙසින්ම සූදානමින් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. සුබෝදෑසනක් ආයුබෝවන් මනෝජ්.
සුබෝදෑසනක් ආයුබෝවන් දිලුක්ෂි.
අද අප්‍රේල් මාසේ 22 වෙනිදානේ, ඊයේ 21. අප්‍රේල් 21 කියන්නේ දැනට අවුරුදු 5ක කාලයක ඉඳන් හැම වසරකම විශේෂිත දිනයක් බවට පත්වෙනවා. 2019 වසරේ සිදුවුණු ඒ අවාසනාවන්ත පාස්කු ප්‍රහාරයත් සමග ඊයේ දවසට පාස්කු ප්‍රහාරය සිදු වෙලා වසර 5ක කාලයක් සම්පූර්ණ වුණා. තාමත් වසර 5ක් තිස්සේ මේ ප්‍රහාරයට බඳුන්වුණු පුද්ගලයන් 270කට අධික සංඛ්‍යාවක් මියගිය පුද්ගලයන්ට සහ තුවාල ලැබූ පුද්ගලයන්ට සාධාරණයේ ඉෂ්ට වුණේ නැහැ කියලා තාමත් කතෝලික පාර්ශ්වවලින් ඒ වගේම පොදු මහජනතාව පැත්තෙන් විවිධ විරෝධතා එල්ල වෙනවා මේ ප්‍රහාරයට වගකිවයුත්තන් තාමත් සොයා නොගැනීම පිළිබඳව. ඉතින් ඊයේත් එවැනි වූ දවසක් බවට පත්වලා තිබුණා. අපි දන්නවා පාස්කු ප්‍රහාරයත් එක්ක මේක ත්‍රස්ත ප්‍රහාරයක්ම විතරක් නෙමෙයි, සමස්ත දේශපාලනයම මේට ගෑවිලා තියෙනවා ශ්‍රී ලංකාවේ. ඒ නිසා පාස්කු ප්‍රහාරයත් එක්ක සබඳන දේශපාලනික කාරණා සහ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් කාඩිනල් මැල්කම් රංජිත් පියතුමන් සිදු කරපු විශේෂ ප්‍රකාශ පිළිබඳවත් අවධානය යොමු කරමින් අද සාකච්ඡාව ආරම්භ කරන්න. මනෝජ්, කොතනින්ද අපිට මේ කතාව පටන් ගන්න පුළුවන්කමක් තියෙන්නේ?
ඔව්, දිලුක්ෂ් කිව්වාගේ ඊයේ ඉරිදා 21 වෙනිදා 2019 අප්‍රේල් 21 වෙනිදා පාස්කු ප්‍රහාරය එල්ල වුණා. පුද්ගලයන් 273 දෙනෙකුට ජීවිතහිම වුණා. 500කට වැඩි පිරිසක් තුවාල ලැබුවා. කොමුණත් මේ ප්‍රහාරයට අවුරුදු 5ක් ගතවීම නිමිත්තෙන් සිහි කරන වැඩසටහන් මාලාවක් සංවිධානය කරලා තිබුණා. මේ පාස්කු ප්‍රහාරය නිසා පීඩාවටපත් වූ සහ ජීවිත අයිමිය පුද්ගලයන් සීපත් කරලා කොච්චකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සහ කටුවාපිටියේ ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ විශේෂ දිව්‍ය පූජා යාගයක් අගරදු ගුරුතුමන්ගේ මැදිහත් වීමෙන් පැවැත්වුණා. විශේෂයෙන්ම ජීවිත අහිමි වූ පුද්ගලයන්ගේ ඥාතීන් තුවාල ලැබූ අය එකතු වෙලා හිටියා. ඉතින් මේ අය සිහි කරපු අවස්ථාවේ අගරදු ගුරුතුමන් යම් ප්‍රකාශයක් යම් අදහස් දීපේකුත් ප්‍රකාශ කළා. එතුමන්ගේම වචනවලින් කියලා තිබුණා, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සහ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තා නිර්දේශ කරපු කරුණු ක්‍රියාත්මක කිරීමේ වගකීම මූලික වශයෙන් පැවරුණේ ජනාධිපති ධුරයට පත්වුණු ගෝඨාභය රාජපක්ෂ මහතාට. පාස්කු ප්‍රහාරය පිළිබඳ විනිවිද පෙනෙන පරීක්ෂණයක් පවත්වලා ඒ ගැන සාධාරණීකරණය කරනවා කියලා ඒ මහතා සහතික වුණා. ජනාධිපති කොමිෂන් සභා වාර්තාව රටේ ජනාධිපතිවරයා විදිහට පිළිගත්තු දවසට පස්සේ දවසේම දුරකථනයෙන් තමන් නමතලා එසේ කිරීම තමන්ට දුෂ්කරතා ඇති කරන බව සඳහන් කළා. මේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට යාම නිසා තමන්ට හිතවත් ඇතැම් සංවිධානවල නායකයින් අත්අඩංගුවට ගැනීමට සහ ඔවුන්ගේ සංවිධාන තහනම් කිරීමට සිදුවීම තුළින් වාර්තාවේ ඉදිරිපත් කර ඇති නිර්දේශ තමන්ට ක්‍රියාත්මක කරන්න නොහැකි බව එතුමා සඳහන් කරා කියලා අගරදු ගුරුතුමන් සඳහන් කරලා තිබුණා. විමර්ශන මේ වූ ඇතැම් නිලධාරීන් එම තනතුරු වලින් ඉවත් කර ඔවුන්ගේ ප්‍රධානියෙකු සිරගත කිරීමට වීම පවා එවැනි තත්ත්වයක් තුළ නිලධාරීන් එම නිලතල වලින් ඉවත් කර ඈත ප්‍රදේශවලට මාරු කර යැවීමට ක්‍රියාත්මක වීමෙන් තමන්ට හිතවත් නිලධාරීන් පමණක් ඒ සඳහා පත් කරමින් මේ විමර්ශන කඩාකප්පල් කිරීමට සහ එතුමාට අවශ්‍ය ආයුරින් මෙහෙයවීමට එතුමා ගත් පියවර ඇත්තෙන්ම කනගාටුදායකයි කියලා අගරදු ගුරු හිමිපාණන් සඳහන් කළා. ඒ කාලේ ජනාධිපතිවරයෙක් අලුතෙන් පත් වුණාට පස්සේ පත් කරපු කොමිෂන් සභා ඒ ලැබුණු වාර්තා සම්බන්ධයෙන් ක්‍රියා කිරීම පිළිබඳව අලුතෙන් පත් වුණු ජනාධිපතිවරයා කෙරෙහි බලාපොරොත්තු ත්‍යාගණය හිටියත් ඒ ජනාධිපතිවරයා දුරකථනයෙන් කතා කරලා එහෙම කිව්වා කියලා පාස්කු ප්‍රහාරයට අවුරුදු 5ක් සම්පූර්ණ වෙන දවසේ අගරදුගුරු හිමියන් සඳහන් කරලා තිබුණා. මේ ප්‍රහාර වලට ලකුණු දේවස්ථාන විතරක් නෙමෙයි අනිකුත් දේවස්ථාන කේන්ද්‍ර කරගෙනත් පාස්කු ප්‍රහාරයට වසර 5ක් පිරීම නිමිත්තෙන් මේ මියගිය සිහිපත් කිරීම සහ තුවාල ලැබූ කණ්ඩායම් වලට ආශිර්වාද කිරීමේ දේව මිහියන් ඊයේ දිනේ පවත්වන්න කටයුතු යොදලා තිබුණා.
ඔව් ගෝඨාභය රාජපක්ෂ බලයට එනකොටම කිව්වෙම ජාතික ආරක්ෂාව පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වනවා කියලා. ඒක ඡන්ද පොරොන්දුවක්. හැබැයි දැන් ඔය කියන කතාව ඇත්තටම විමතිසහගත කරුණක්. කොළඹ අගරදුගුරු මැල්කම් රංජිත් කාර්ඩිනල් තුමන් මේ සම්බන්ධව ඊයේ දවසේදී අදහස් දැක්වීමකුත් සිදු කළා මේ ආකාරයට.
එවැනි ක්‍රියාදාමයක් තුළින් එක දෙයක් පිළිබඳව බලවත් සැකයක් අපට ඇතිවේ. එනම් මෙහි සත්‍යය යටපත් කිරීමට පැවති රජය හා වත්මන් රජයද දිගින් දිගටම ක්‍රියාත්මක වෙමින් මෙයට සම්බන්ධ ඇතැම් පුද්ගලයන් හා ඇතැම් ආයතන ආරක්ෂා කිරීමට ක්‍රියා කරන බවයි. මේ හැර වෙන නිගමනයකට අපට යා නොහැක. ඔවුන් මෙයට සම්බන්ධ නැත්නම් ප්‍රහාරය පිළිබඳ සත්‍ය තොරතුරු එළිවීම ඔවුන්ට ප්‍රශ්නයක් නොවනු ඇත. මෙම ප්‍රහාරය පිටුපස අන්තවාදී මුස්ලිම් ත්‍රස්තවාදීන් පිරිසක් ක්‍රියා කළ බව ඇත්ත වුවත් ඔවුන් පිටිපස තවත් බලවේග සිටි බවට සාක්ෂි මතුවී තිබියදී ඒ පිළිබඳව හරියාකාර විමර්ශනයක් සිදු නොවීම තුළ සහ සාක්ෂි යටපත් කිරීමට ඕනෑකමින් කටයුතු කිරීම තුළ වත්මන් රජයටද මෙම ප්‍රහාරය පිළිබඳ සත්‍යය සඟවා තැබීමට වුවමනාවක් ඇති බව හැර අපට වෙන නිගමනයකට එළඹිය නොහැක. මේ සිද්ධීන් පිළිබඳව මේ වන විට එළිදරව් වී ඇති නවක තොරතුරු ගැන කිසිදු ප්‍රතිචාරයක් නොදක්වමින් ප්‍රහාරයට පාදක වූ පුළුල් කුමන්ත්‍රණයක් පිළිබඳ කරුණු සංගවා සිටීමට කටයුතු කිරීම ඇත්තෙන්ම කනගාටුදායකය.
මේ සම්බන්ධව අදහස් දැක්වීමක් කළ තිබුණා කොළඹ අගරදුගුරු පදවී ජනසන්නිවේදන අංශයේ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමනොත්.
අවුරුදු පහක් ගත වෙලා මේ වින්දිතේන්ට අසාධාරණයට අපි ඉල්ලන සාධාරණත්වයේ තවමත් ලැබිලා නැහැ. මේ ප්‍රහාරය සිදු කළේ කවුද? මේ ප්‍රහාරයෙන් ප්‍රයෝජන ලබා ගත්තේ කවුද? යම් කිසි කෙනෙක් දේශපාලන බලයට ආව නම් මොන හේතුවක් නිසාද මේ වගේ මහා සමූල ඝාතනයක් කරලා ලංකාවේ අසරණ ජනතාව මේ ආකාරයෙන් මරලා දාලා බලයට එන්නට හෝ තමන්ගේ උවමනා එපාකම් ඉටු කරගන්නට කටයුතු කළේ ඇයි කියන දේ මුළු ශ්‍රී ලාංකික ජනතාවම අහන ප්‍රශ්නයක්. ඇයි ඔබට මතක් වෙන්නේ නැත්තේ? ඔබගේ හෘද සාක්ෂිය කෑ ගහන්නේ නැත්තේ? ඔබ මේ අපරාධය සිදු කරන්නට ඉඩහැරියා? ඔබ මේ අපරාධයෙන් වාසි ලබා ගත්ත මේ අපරාධයට තවමත් සාධාරණත්වය ඉෂ්ට කළේ නැහැ කියලා ඔබගේ හෘද සාක්ෂිය කැමර දෙන්නේ නැද්ද කියලා මම මේ බලවතුන්ගෙන් මේ මොහොතේ අහන්නට සූදානම්.
හොඳයි, මේ බලවතුන් නියෝජනය කරමින් මේ රජයේ පැත්තෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරා නලස් සඳහන් කිරීමක් කළා. ඔහු මේ ඔහුගේ තියෙනවනේ එක්සත් මහජන පක්ෂය. මේ මහජන පක්ෂයේ එක්සරා රැස්වීමක් අමතමින් ඔහු සඳහන් කළා මේ කොයිතරම් උත්සාහ කළත් මේ කතෝලික පාර්ශ්වය පැත්තෙන් එන්නේ නැහැ කිසිම සහයෝගයක් මේ ඒකාත්මික වෙලා මේ කටයුත්ත විසඳන්න කියලා. ඔය සම්බන්ධව තොරතුරු සඳහන් කළේ මේ ආකාරයට.
මම ඇමතිකම ගත්ත දවසේ ඉඳන් මම කාඩිනල් හිමිපාණන්ට කතෝලික සභාවට දිගින් දිගටම ආරාධනා කෙරුවා කරුණා කරලා පොලිසියෙන් මෙතෙක් කල් කරලා තියෙන විමර්ශනය දිහේ බලන්න. මම සියලු දෙනාම ගෙන්නන්න ප්‍රසන්ටේෂන් එකක් කරන්න මේක බලලා මේකේ අඩුපාඩුවක් තියෙනවා නම් මට කියන්න. මේ මහමොල කරු ගැන කතා කරනවා එක එක කතා කියනවා. මම දුන්න පොරොන්දුව තමයි මේ රටේ ඕනම ලොක්කෙක් ඒකට සම්බන්ධ තියෙනවා නම් මම ඔහුවත් අඩංගුට ගන්නවා කියලා.
හොඳයි, දැන් අපි එහෙමනම් දේශපාලන පිටියෙන් මොනවද වාර්තාවන තොරතුරු කියලා විමසා බලමු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි අංක එකට ගන්න වෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ ඇතිවෙලා තියෙන අර්බුදකාරී වාතාවරණය තවත් ව්‍යාකූල කරමින් දැන් ඔන්න වැඩ බලන සභාපතිවරුන් දෙදෙනෙක් ඉන්නවා පක්ෂයට. දැන් මොකද වෙන්නේ? ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට උසාවි නියෝගයක් පැනවුණානේ තාවකාලිකව ඔහුගේ සභාපති ධූරයේහි වැඩ කටයුතු කිරීම අවහිර කරමින් අපි මේ පිළිබඳව පසුගිය සතියේ කතා බහ කළා. ඔහු නිකන් ඉන්නෙත් නැහැ. ඔහුත් ඔහුගේ පාර්ශ්වයක් හදාගනිමින් තවදුරටත් මේ දේශපාලන ක්‍රියාදාමයේ යෙදී සිටිනවා. ඒ වගේම චන්ද්‍රිකා පාර්ශ්වය වෙනම කටයුතු කරනවා. දැන් මේ පාර්ශ්ව දෙකේ තියෙන ඝට්ටනේ තමයි අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තෙන් අහන්නට ලැබෙන්නේ. මං කියවන මනෝජ් දැන් වැඩ බලන සභාපතිවරුන් දෙදෙනෙක් ඉන්නවා කියලා. දැන් මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තරික තොරතුරු විදිහට වාර්තා වන්නේ?
ඒක තමයි හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට අනෝපු වාර්ණය තවදුරටත් දීර්ඝ කිරීම ඇතුළේ දැනට වාර්ණයට ලක් වුණු සභාපතිවරයාගේ කණ්ඩායම අලුත් පක්ෂයට වැඩ බලන සභාපතිවරයෙක් පත් කරගත්තා. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලේ තනතුරු බෙදී යාම ගැන අර්බුදයක් පැන නැගිලා තියෙන තත්ත්වය ඇතුලේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ පාර්ශවයත් පෙරේද දවසේ දේශපාලන මණ්ඩල රැස්වීමක් හැඳවලා තිබුණා. පක්ෂයේ ලේකම්වරයා විදිහට කටයුතු කරන දුෂ්මන්ත මිත්‍රපාල මන්ත්‍රීවරයා ප්‍රධානත්වයෙන් ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයේ හෝටලයක තමයි මේ රැස්වීම හැඳවලා තිබුණේ. කොහොම වුණත් මේ රැස්වීම නීත්‍යානුකූල රැස්වීමක් නෙමෙයි කියලා පක්ෂයේ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා, ජාතික සංවිධායක දුමින් දේශානායක මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් ඒ ස්ථානයට ගිහිල්ලා විරෝධය පළ කරලා තිබුණා. කොමුණත් ඒ අතරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිතුරයට විජේදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍යවරයා පත් කරගන්න කටයුතු කරලා තියෙනවා. එතුමා දීර්ඝකාලීනව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකුත් නෙමෙයි. පහුගිය ආසන්න දිනවලදී විජේදාස රාජපක්ෂ ඇමතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය අරගත්තේ එතුමා කියලා තිබුණානේ යම් පාර්ශවලින් තමන්ට ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත් වෙන්න කියලා ලැබුම් ලැබෙනවා. ඊටතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැස්වීම වලට සහභාගී වුණා. මේවා පදනම් කරගෙන ඔහු කෙටි කාලයක් ඇතුලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ක්‍රියාකාරීව සම්බන්ධ වෙලා දැන් වැඩ බලන සභාපතිවරයා විදිහට වැඩ බාරගෙන තියෙනවා. ඔබ කිව්වාගේ එතකොට නිමල් සිරිපාල සිල්වා ඇමතිවරයාත් වැඩ බලන සභාපතිවරයෙක් විදිහට පත් කරගත්තා. චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය ප්‍රමුඛ පාර්ශවය. එතකොට ආණ්ඩුවේ ඇමතිවරු දෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරුන් විදිහට දෙපාර්ශවයක් විසින් පත් කරගෙන තියෙනවා. ඉතින් නීතිමය වශයෙන් අවසාන තීන්දුව ලැබුණයින් පස්සේ මේක මොකද්ද වෙන්නේ කියලා අපි බලමු. වාර්ණයේ තවදුරටත් පැන නැගුණොත් දීර්ඝ වුණොත් මෛත්‍රීපාල සිරිසේන සභාපතිවරයාට තවදුරටත් සභාපතිවරයා ඉදිරිය කටයුතු කරන්න බැරි වෙයි. නමුත් වැඩ බලන සභාපතිවරු අහෝසි වෙනවා. නියම සභාපතිවරයාට තවදුරටත් වැඩ කරගෙන යන්න අධිකරණයේ නියෝගයක් ලබා දුන්නොත් ඒක ඉදිරියේදී සිද්ධ වෙන්නේ. එතකන් දැනට කණ්ඩායම් දෙක තමන්ට සභාපතිවරු දෙදෙනෙක් පත් කරගෙන තියෙනවා. ඉතින් මේ ගැටුම්කාරී තත්ත්වයක් එක්ක තමයි ඉස්සරහට යන්නේ. මැතිවරණ පැවැත්වෙනවා නම් නාම යෝජනා කැඳෙව්වොත් මේවා යම් ආකාරයට ප්‍රශ්න බවට පත් වෙනවා. බලමු අධිකරණ තීන්දුව ඉදිරියේදී කොයි ආකාරයෙන් සමාන් වේද කියලා. ඒ අනුව තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි නායකත්ව පිළිබඳ සභාපති දුර පිළිබඳව සාකච්ඡා කරන්න සලකා බලන්න වෙන්නේ.
හොඳයි, අර කිව්වා වගේ මේ වැඩ බලන ලේකම්වරයා දේශපාලන මණ්ඩල සභිකෙන් කැඳවලා මේ ආකාරයෙන් රැස්වීමක් තැබීම පිළිබඳව දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා අදහස් දැක්වීමක් කළා මාධ්‍යයට.
අදිනේදී පක්ෂයේ වැඩබලන ලේකම්වරයා දේශපාලන මණ්ඩලයක් කැඳවලා තිබ්බා. ඒක ඉතාම නීත්‍යානුකූල නවන දේශපාලන මණ්ඩල රැස්වීමක්. මේ වෙනකොට හිටපු සභාපතිවරයාගේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ වැඩ කිරීම නවත්තලා තියෙනවා අධිකරණ නියෝගයක් මගින්. ඒ අනුව තමයි අපි දේශපාලන මණ්ඩලය කැඳවලා වැඩබලන සභාපතිවරයා විදිහට නිමා සිරිපාසිල්ල මැතිතුමාව පත් කරගත්තේ. නිමා සිරිපාසිල්ල මැතිතුමාගේ උපදෙස් මත තමයි කැඳවන්න පුළුවන්කම තියෙන්නේ. වැඩබලන සභාපතිවරයා විරෝධතාවය ප්‍රකාශ කරා මේ රැස්වීම පවත්වන්න ලේකම්වරයාට පුළුවන්කමක් නැහැ කියන එක. සාවී නඩුකත්වයක් පැවතීගෙන යනවා. සභාපතිවරයාගේ උපදෙස් නැතුව තියන්න පුළුවන් කමක් නැහැ.
ඔව්, එතකොට අර මේ විජේදාස රාජපක්ෂ දැන් අධිකරණ අමාත්‍යවරයා, වර්තමාන අධිකරණ අමාත්‍යවරයා මේ විදිහට වැඩ බලන සභාපතිවරයා විදිහට පත් කර ගැනීම පිළිබඳවත් දුමින්ද දිසානායක අදහස් දක්වා මේ ආකාරයට.
මධ්‍යමකාරක සභාවේ හෝ විධායක සභාවේ හෝ දේශපාලන මණ්ඩලයේ හෝ විජේදාස රාජපක්ෂ මැතිතුමාව සභාපතිවරයා බවට පත් කරන්න කිසිම සාකච්ඡාවක් අපි කරලා නැහැ. මම දන්නේ නැහැ විජේදාස රාජපක්ෂ මැතිතුමාට සමාජිකත්වයක් තියෙනවද කියන එක. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද කියන එකවත් අපි දන්නේ නැහැ.
දැන් ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන සඳහනගත වීම, පක්ෂමාරු වීම පිළිබඳව අපි විවිධ වශයෙන් කතාබහ කරමින් යනවානේ. පණින කට්ටියක් ඉන්නව වෙනම, සඳහනගත වෙන කට්ටියක් ඉන්නව වෙනම. ඕක මැතිවරණ ආසන්නයේදී අපිට දකින්නට ලැබෙන පොදු ලක්ෂණයක් ශ්‍රී ලංකාවේ දේශපාලනේ. ගිය සතිය අපි පුංචිංගයක් දුන්න පොහොට්ටුවේ පිරිසක් සජබිට යන්න බලාපොරොත්තු වෙන්න ඉන්නවා කියලා සජබේ පැත්තෙන් කියන තොරතුරු ටිකක්. මේ සතිය වෙනකොට අපිට වාර්තා වෙනවා සජබෙන් එක්සත් ජාතික පක්ෂයට UNPA යන්න බලාපොරොත්තුවෙන් තව පිරිසක් ඉන්නවා කියලා තව ආරංචියක් හම්බෙනවා කියලා. දැන් මොකද මේ වෙන්නේ මනෝජ්?
පෞගේ සතියේ පුවත්පත්වල ප්‍රධාන සිරස්තල පළ වුණා. මාධ්‍ය කතා කරා යම් විදිහකට සජබේ කීප දෙනෙක් ආණ්ඩුවට එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙයි කියලා. කොමුණත් අවුරුද්දෙන් පස්සේ දේ සිද්ධ වෙනවා කියලා කිව්වත් තාම එහෙම වෙලා නැහැ. ඔය පුවත්පත් සිරස්තලවල නම් වශයෙන් සඳහන් කරලා තිබුණා තලතා අතුකෝරල, කබීර් හෂීම්, හර්ෂදි සිල්වා, ඉරාන් වික්‍රමරත්න මේ අය යයි කියලා. දැන් මේ අය යනවා කියලා මීට පෙරත් සඳහන් කරලා තිබුණා. ඒ අයගෙන් අහුවමත් ඒ අය කිව්වේ එහෙම යන්න බලාපොරොත්තුවක් නැහැ කියලා. කොමුණත් මේක දැන් ආයෙමත් සිරස්තල විදිහට කතා බහ කරන තැනට ඇවිල්ලා තියෙනවා. කොමුණත් අවුරුද්දෙන් පස්සේ ඒක උනේ නැහැ. මේ පළවෙනිදට ලොකු මෛරණියක් එක්සත් ජාතික පක්ෂයේ සංවිධානය කරලා තියෙනවා මාලිගාවත්තේ. එතකොට ආණ්ඩුවෙන් මේ සජබේ සාකච්ඡා කරන කණ්ඩායම් වලට කියලා තියෙනවා කියලත් සමහර තැන්වල වාර්තා වෙලා තියෙනවා. මැයි පළවෙනිදා කරන ලොකු මැයි දිනේ දවසේ මැයි දින වේදිකාවට ගොඩ වෙන්න කියලා ඉල්මුනෝතින් එක්සත් ජාතික පක්ෂයට අලුත් ජවයක් ලැබෙනවා කියලා. ඉතින් අපි බලමු මැයි දිනේ ආසන්නයි මාලිගාවත්තේ ලක්ෂයක පිරිසක් කැඳවලා මේ මැයි දිනේ පවත්වන්නේ ජාතියේ සූදානම් වෙන්නේ. එහිදී මේ කියන කණ්ඩායම් මේ ආණ්ඩුවේ වේදිකාවට ගොඩ වේවි කියලා අපි බලමු. දැන් කාලයක් තිස්සේ මේ ගැන කියනවා. නමුත් ඔවුන් ප්‍රතිචාරයක් හෝ ඉඟියක් තාම දක්වලා නැහැ. සජබින් එජාපේට යනවා කියලා බලමු මේ පළවෙනිද ඒ දේ සිද්ධ වේවිද කියලා.
හොඳයි, එහෙමනම් ලැබෙන සතියේ සඳුදා අපි හමු වෙනකොට මේ පිළිබඳව වෙන තවත් උණුසුම් තොරතුරු වාර්තා වෙන්න බොහෝ දුරට ඉඩකඩ තියෙනවා. අපි බලමු. එහෙමනම් අපි යනවා අපගේ පළවෙනි විරාමයට. විරාමෙන් පස්සේ ලාංකීය දේශපාලනයේ තවත් හතුවිති කතා බහ කරන්න අපි අලිත් හමු වෙනවා.
SBS ගුවන් විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන් විදුලිය සමග.
ලංකාවේ මේ පාරිභෝජනය කරන යම් යම් දේවලුත් දේශපාලනයේ විශාල කාරණා බවට පත් වෙනවා. බිත්තර ප්‍රශ්න තියෙනවා, හාල් ප්‍රශ්න තියෙනවා, පොල් ප්‍රශ්න කාලෙකට එනවා, කිරිපිටි ප්‍රශ්න එනවා. පහුගිය කාලේ මේ පාරිභෝජනය කරන තවත් සේවාවක් විදුලි බලය පිළිබඳව ලොකු කතාවක් ඇති වුණා. විදුලි බලය විදුලි බිල වැඩි කිරීම පිළිබඳව විශාල ආන්දෝලනයක් තිබුණා. ඊට පස්සේ ආණ්ඩුව යම් යම් පියවර කිහිපයක් ඔස්සේ විදුලි බිල වැඩි කිරීමේ ප්‍රතිශත ගාන ටිකෙන් ටික අඩු කරන්නත් පෙළඹුණා. බොහෝ වෙලාවට මේ ඉදිරි මැතිවරණත් ඉලක්ක කරගෙන වෙන්නත් පුළුවන්. මොකද මැතිවරණ ආශ්‍රිතව ඔය වගේ දේවල් තියාගත්තාම ඒවා විශාල කාරණා බවට පත් වෙනවා. ප්‍රතිවිරුද්ධ පාර්ශ්වවලට විරෝධතාව සහ Tamanගේ ගොඩ වැඩි කර ගැනීම උදෙසා කොහොම හරි කමක් නැහැ මේ විදුලි බල පණතක් අරගෙන එනවා කියලා දැන් ටික කාලෙක ඉඳන් කතාවක් තියෙනවා. ඒ සඳහා සූදානමකුත් තියෙන වගේට අපිට පෙනියනවා. මේක නොබෝ දිනකින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නටත් සූදානම් කියලා. ඒ පිළිබඳව පෙළ ගැසෙන කාරණා කොහොමද මනෝජ්?
ඔව්, දැන් විදුලි බල පණත නව විදුලි පණත ගේන්න අවුරුදු කීපයක් තිස්සේ උත්සාහ කරනවා. 2022 අවුරුද්දේ මේ නව විදුලි බල පනතට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තිබුණා. මේ සම්බන්ධයෙන් අදහස් හා යෝජනා දෙන්න කියලා දේශපාලනඥයින් ලින්ක් කරලා තිබුණා. වාර්තා වෙන විදිහට 3 දිනක් විතරයි පාර්ලිමේන්තුව නියෝජනය කරමින් මේ සඳහා අදහස් ලබා දීලා තිබුණේ කියලා වාර්තා වෙනවා. ඒ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා, විමල් වීරවංශ මන්ත්‍රීවරයා සහ චාරිත හේරත් මන්ත්‍රීවරයා කොමුණක් දැන් අලුතෙන් විදුලි බල පනත අරගෙන එන්න වෙනවා. කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තියෙනවා. මේකෙන් යම් අගතිදායක හානිදායක තත්ත්වයන් ගොඩක් සිද්ධ වෙනවා කියලා වෘත්තීය සමිතිත් චෝදනා කරනවා. ඇමතිවරයා පහුගිය දවසේ සඳහන් කරා මේ අලුත් විදුලි බල පනත් කෙටුම් පතින් පාරිභෝගික ආරක්ෂණයටයි ජල විදුලි බලාගාර පිළිබඳව රජයට තියෙන අයිතියටයි කිසිම හානියක් වෙන්නේ නැහැ කියලා සඳහන් කළා. එතකොට දැන් මේ වෘත්තීය සමිතිය ආශ්‍රිතව ගොඩනගාගෙන තියෙන ඒකාධිකාරයත් මේ අලුත් පනතත් එක්ක නැති වෙනවා කියලා සඳහන් කරා. එතකොට යම් විදිහකට වෘත්තීය සමිති වලට බැඳුනොත් පඩිවැඩි වීමේ තත්ත්ව, වෘත්තීය සමිති වලට බැඳුනොත් ස්ථානමාරු ලබා ගැනීමට තියෙන ඉඩකඩ, ණය ලබා ගන්න තියෙන අවස්ථා, මේවා වෘත්තීය සමිති හරහා විතරක් දැනට සිදු වෙනවා. අලුත් පනතින් එහෙම වෙන්නේ නැහැ. ඕන කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. විශාල පිරිසක් වෘත්තීය සමිති වලට බැඳිලා නැහැ. සුළු පිරිසක් තමයි බැඳිලා ඉන්නේ කියලා වෘත්තීය සමිති වලටත් අභියෝග කරමින් කංචන විජේසේකර විෂය භාර අමාත්‍යවරයා සඳහන් කළා. කොමුණත් විරුද්ධ පාර්ශවවල එමන් නැත්තම් වෘත්තීය සමිතිවල බාධක මගහරිමින් ඒවාට ප්‍රතිරෝධය දක්වමින් පනත අරගෙන එන්න උත්සාහ කරන බවක් තමයි පේන්න තියෙන්නේ. ඇමතිවරයා ඍජු ප්‍රතිචාර පෙරේද දවසේ දක්වලා තිබුණා අලුත් විදුලි බල පනත සම්බන්ධයෙන්.
ලෝකෙත් වැඩි අවධානයක් යොමුලා තියෙන එක්තරා රාජනායකයෙක් ලංකාවට එන්නට නියමිතයි. මේ දවස්වල ඉරානයේ පිළිබඳව ලොකු අවධානයක් තියෙනවා. ඉරාන ඊශ්‍රායල ගැටුමත් එක්ක මේ වාතාවරණ යටතේ ඉරාන ජනාධිපතිවරයා එයිද ලංකාවට ඉරාන අනුග්‍රහකත්වය යටතේ මිනිමාවට පත් කළ තියෙන උමාවය ව්‍යාපෘතිය විවෘත කරන්න. මේ පිළිබඳව ටිකක් දැඩි අවධානයක් තියෙනවා. විශේෂයෙන්ම ලෝකෙත් අවධානයක් තියෙනවා ඉරාන ජනාධිපතිවරයා එයිද ලංකාවට මේ වගේ වාතාවරණයක් උදෙසා. අපි කැමති ලාංකීය දේශපාලන පැත්තෙන් මේ පිළිබඳව වාර්තාවන තොරතුරු, විශේෂයෙන්ම රජයේ පැත්තෙන් විපක්ෂයේ පැත්තෙන් මොනවද මේ පිළිබඳව දරන්නේ කියන ආකල්පත් දැනගන්න මේ අවස්ථාවේදී.
ඔව්, දැන් මේ ඉරාන ඊශ්‍රායල ගැටුමක් එක්ක නැවතත් වපරෑහ යොමු වෙලා තියෙනවා ඉරානයට. ඉරාන ජනාධිපතිවරයා 24 වෙනිදා අනිද්දා දවසේ ලංකාවේදී උමාවේ ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කරන්න නියමිත වෙලා තියෙන ඉරාන ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් කොමුණත් ඔහු ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් ඇතැම් රටවල්වල අවධානය යොමු වෙලා තියෙනවා. ඇමරිකාව ශ්‍රී ලංකාවට විරෝධය පළ කරලා තියෙනවා කියලත් වාර්තා වෙනවා. ඉරාන ජනාධිපතිවරයාගේ ලංකාවේ සංචාරය ගැන රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ගවලින් කියලා තියෙනවා. මේ සංචාරය පිළිබඳව ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවය, ඇමරිකාවේ FBI ඔත්තු සේවය විමසිල්ලෙන් පසු වෙනවා කියලා තව දවස් දෙකයි තියෙන්නේ. හැබැයි ඉරානයේ ආරක්ෂක අංශත් ඇවිල්ලා ඉරාන් ජනාධිපතිවරයාට ලංකාවේ සලසල තියෙන ආරක්ෂා පිළිබඳවත් විමසීමක් කරලා තියෙනවා කියලා තොරතුරු වාර්තා වෙනවා. මෙවැනි තත්ත්වයක් ඇතුලේ බලමු අනිද්දා දවසේ ඉරාන ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය සිද්ධ වේවිද කියලා. කොමනක් මේ සංචාරය සිදු නොවන බවක් සඳහන් කරලා නැහැ. ඉරානයනුත් ඇවිල්ලා ආරක්ෂා පිළිබඳ විමසීම් කරලා තියෙනවා. තවදුරටත් මේ පැමිණීම පහුවෙයිද එහෙම නැත්නම් එය ස්ථිරයිද කියන උත්තරය හොයාගන්න එක තමයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. ජනාධිපතිවරයා අලි සබ්රි විදේශ අමාත්‍යවරයාකින් මේ පිළිබඳ විමසලා තියෙනවා. ඒ වෙලාවේ ජනාධිපතිවරයාටත් අලි සබ්රි අමාත්‍යවරයා කියලා තියෙන්නේ ඒ පිළිබඳව ස්ථිර කිරීමක් තාම කරලා නැහැ කියන කාරණේ තමයි කියලා වාර්තා වෙනවා. බලමු මාව ජනතා ඉදිරිපත් කිරීම ඉරාන ජනාධිපතිවරයා අතින් සිද්ධ වෙයිද නැද්ද කියලා අනිද්දා දවසේ 24 වෙනිදා දවසේ.
හොඳයි, අපි එහෙමනම් බලමු ආචාර්ය සෙයිද් ඉබ්‍රහීම් රයිසි ලංකාවට එයිද කියලා ඉරාන ජනාධිපතිවරයා. අවසාන අවධානය සුපුරුදු පරිදි අපේ දේශපාලන ගොසිප් එක පිළිබඳව, දූෂමාන ආරංචි මොනවද මේ දේශපාලනයේ යම් යම් විශේෂ කරුණු පිළිබඳව. මෙවර අවධානය යොමුවන්නේ ප්‍රසන්න නාමල් හමුවක් පිළිබඳව. ඔබට මතක ඇති අපි මීට කලින් මේ විශේෂාංගයේදීම සඳහන් කිරීමක් කළා. ප්‍රසන්න අකමැතිද දන්නේ නැහැ මේ නාමල් එනවට ඉදිරියට පක්ෂයේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා විදිහට කියලා. මොකද ඔහු එක්තරා වරක කිව්වා නාමල් තාම පුංචි වැඩි කියලා, මේ ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් විදිහට ඉදිරියට එන බැසිල් තමයි හොඳ කියලා කිව්වා. ඉතින් මේ වගේ තත්ත්වයටදී මේ දෙන්න හමුවෙලා එහෙනම් මොනවද කතා කරගෙන තියෙන්නේ, යම් යම් එකඟතාවලට ඇවිල්ලාද, මොනවද මේ අපිට වාර්තා වෙන්නේ ගොසිප් විදිහට, දූෂමාන ආරංචි විදිහට?
ඔව්, දැන් පොහොට්ටු ආරම්භ කරද්දි ඉදිරියෙන් හිටපු සක්‍රීය සමාජිකයේ ප්‍රසන්න රණතුංග ඇමතිවරයා පොහොට්ටුවට සමීපව කටයුතු කරා. දැන් ආණ්ඩුවේ ඇමතිවරේ නමුත් ජනාධිපතිවරයා රයිලක්මසන ජනාධිපතිවරයා ඉදිරියටත් මේ දුරේ කටයුතු කිරීම යෝග්‍යයි කියලා ඔවුන් සාකච්ඡා කරනවා. පොහොට්ටුවේ ජාතික සංවිධායක දුරය නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට හම්බෙච්ච වෙලාවෙ කිව්වේ නාමල්ට තව කල් තියෙනවා, ඔබ කිව්වාගේ නාමල් තාම ඒ සඳහා පොඩි වැඩි කියලා. මේ තත්ත්වය ඇතුලේ බොහෝ දිනක් හිටුවා ප්‍රසන්නල නාමල්ල තරහද දන්නේ කියලා. ඔවුන් දෙන්න පෞගේ සතියේ හම්බ වෙච්ච අවස්ථාවක දෙදෙනා අලුත් අවුරුද්දට සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා අතින් අල්ලගෙන සුභ කතා කරන තියෙනවා. එතනදි කතා වෙලා තියෙනවා මේ සෝෂල් මීඩියා වල මේ දවස්වල යනවා නාමල්ල ප්‍රසන්නල තරහයි කියලා. නමුත් එහෙම දේවල් නෑ, එහෙම ප්‍රශ්නයක් නෑ, අපි යාළුවනේ කියලා දෙන්න සුහදව කතා බහ කරගත්ත කියලා වාර්තා වෙනවා. මොකද මේක මතුවෙන්නේ දිගින් දිගටම නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ මතුවීමට ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා යම් විරෝධී අදහස් පළ කරා වගේම ඔහු වර්තමාන ජනාධිපතිවරයා ඉදිරි කාලයක් ජනාධිපති දුරේ තැබීමට උදව් කරන කෙනෙක් විදිහට ඔවුන් බිහි කරපු පෝට්ටුවේ අනාගත නායකත්වයන් ප්‍රතික්ෂේප කරලා වැඩ කරනවාද කියන තත්වය සමාජයේ කතාබහට ලක් වෙන නිසා. නමුත් එහෙම නෑ කියලා ඔවුන් මතට දීලා සිපවැළඳගෙන සුබපතාගෙන එහෙම විරසකයක් නැති බව අනිත් අයට පේන්න කටයුතු කරලා තියෙනවා ගෙවුණු සතියේ.
ඒගොල්ලෝ ඔක්කොම යාළුවනේ මල්ලි කියලා තමයි කියන්න වෙන්නේ මනෝජ්නේ. හොඳයි මනෝජේ, මම අපි ස්තුතිය පළ කරනවා සතිය ශ්‍රී ලංකේ දේශපාලනික පුවත් විග්‍රහයට මේ තොරතුරු රැගෙනාවට. එහෙමනම් පුරුදු ලෙසින් ඔබව බලාපොරොත්තු වෙනවා හෙට දවසේදී මබුමින් පුවත් විශේෂංගෙන්. හෙට උදේ වෙනකොට, හෙට ඔස්ට්‍රේලියානු වේලාවෙන් උදේ වෙනකොට ලංකාවේ මොනවද වාර්තා වෙන අලුත්ම ප්‍රවෘත්ති කියලා ඔබෙන් දැනගන්න. ආයිබෝවන්.
ආයිබෝවන් දිලුක්ෂි. බොමුසු.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව ෆලෝ කරන්න.
Why do people want to be at work? To feel heard, appreciated, part of something, and to know there's a career path for everyone. Inclusive workplaces are linked to increased innovation, productivity, and employee satisfaction. Make your organization a place where people want to be. For inclusion and diversity training, visit inclusion-program.com.au.